අද වන විට ලෝකයේ ගත්තාම කාන්තාවන් නොයෙක් ක්ෂේත්‍රයන්හි ඉදිරියට ගිහිල්ලා ඉන්නවා. ඉතින් අද අපි මේ කතා කරන්නේ විද්‍යා සහ ඉංජිනේරු ක්ෂේත්‍රයේ කාන්තාවන් පිළිබඳව. මං හිතන්නේ ඉතා ඈත කාලයක සිටම විද්‍යා ක්ෂේත්‍රයේ කාන්තාවන් විවිධ මෙහෙවර සිදු කරලා තිබෙනවා. නමුත් තවමත් මේ වගේ ක්ෂේත්‍රවලදී කාන්තාවන්ට නොයෙක් බාධක ලැබෙනවා ඉදිරියට යන්න. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්න ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් පැවැත්වුණ කොරියාවේ. එයට ශ්‍රී ලාංකික සහභාගිත්වය ලබා දුන් ශ්‍රී ලංකාවේ විමෙන් ඉන් ඉංජිනියරිං ඇන්ඩ් සයන්ස් පදනමේ සාමාජිකාවක වන දේශානි හේරත් සමග තමයි අපි මේ කතා බහට එකතු වන්නේ. දේශානි, අපි ඔබ මුලින්ම පිළිගන්නවා අයිබෝන් කියලා. දේශානි, අපිට මුලින්ම හඳුන්වලා දෙන්න පුළුවන්ද ඔබට මේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට අවස්ථාව ලැබුණු කොරියාවේ පැවති ඉංජිනේරු සහ විද්‍යාංශයේ කාන්තාවන් වෙනුවෙන් වූ මේ සම්මන්ත්‍රණය සහ වැඩමුළුව පිළිබඳව?
මේ වැඩපුළ සාමාන්‍ය සම්බන්ධ කරගන්නේ විද්‍යාත්මක පදනමක් සහිතව අධ්‍යාපනය ලැබපු කට්ටියව, ඒ කියන්නේ BSc, MSc, PhD සයන්ස් ඇන් ඉන්ජිනියරින් සෙක්ෂන්ස් වලින් කරපු කට්ටියව තමයි මේ වැඩපුළ සහභාගි කරවගන්නේ. ඒ කියන්නේ මේකේ ලෝක පුරාම තියෙනවා ඕර්ගනයිසේෂන්ස් හදලා කාන්තාවන් හා සම්බන්ධ විද්‍යාව සහ ඉංජිනේරු වංශය සම්බන්ධයෙන් කාන්තාවන්ගේ ඕර්ගනයිසේෂන්ස් තියෙන එක එක රටවල්වල ඒ කට්ටියගේ එකතුවකින් හැදිච්ච වැඩමුළුවක් තමයි අපිට කොරියාවේදී ගිය සතිය, ඒ කියන්නේ දවස් 22-23 ඔක්තෝබර් මාසෙ තිබ්බේ. ඒකෙදි එක එක රටවල්වල කට්ටියගේ තමන් කරපු පර්යේෂණ හා අදහස් දැනුම හුවමාරු කර ගැනීමක් තමයි එහෙදි සිද්ධ වුණේ. අපේ ශ්‍රී ලංකාවේ තියෙනවා Women in Science and Engineering ශ්‍රී ලංකා කියලා පදනමක්. ඒ පදනමේ සමාජිකාවක් වශයෙන් තමයි මට මෙම කොරියානු සම්මන්ත්‍රණයට සහ වැඩමුළුවට සහභාගී වීමේ අවස්ථාව ලැබුණේ.
විද්‍යා ක්ෂේත්‍රය ගැන සලකා බැලුවොත් ඔබ මොකද හිතන්නේ වර්තමාන තත්ත්වය කාන්තාවන්ට මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමට?
වර්තමානයේ වෙනකොට කාන්තාවන්ට විද්‍යාව ක්ෂේත්‍රයේ ගොඩක් ඉහළට යන්න දැනුම සහ අවස්ථාවන් ලැබිලා තියෙනවා. ඒනට සමහර තැන්වලදී තාමත් ඉස්සර වගේම ආසියාතික රටක් වෙන ශ්‍රී ලංකාව වගේ අපේ ගොඩක් ආසියාතික රටවල කාන්තාවන් විද්‍යාව ක්ෂේත්‍රයෙන් හා ගණිත ක්ෂේත්‍රයෙන් ඉහළට යාම ගොඩක් අඩුයි. ඒ වගේ අඩු අවස්ථාවන් සහිත කාන්තාවන්ට ගොඩක් උපකාරී වෙනවා මේ වගේ ඕර්ගනයිසේෂන්ස් එහෙම නැත්නම් වැඩමුළුවල් පවත්වලා ඒගොල්ලන්ව දැනුවත් කරලා ඒගොල්ලන්ගේ අදහස් ඒගොල්ලන් කරලා තියෙන වැඩ ග්ලෝබල් ෆැක්ටරම් එකේ, ඒ කියන්නේ ජාත්‍යන්තර ප්‍රජාව හා හුවමාරු කරගැනීමේ අවස්ථාවන් ගොඩක් මේ වර්තමානයේ වෙනකොට තියෙනවා, ඉදිවෙමින් පවතිනවා සහ ඉස්සරහටත් කෙරෙමින් පවතිනවා.
දැන් ඔබත් මේ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් හැටියට කාන්තාවන් මොනවාගේ බාධක වලටද තවමත් මුහුණ දෙන්නේ?
කාන්තාවක් කියන්නේ ඇත්තටම අපි දන්නා සමාජයේ ගත්තොත් ගොඩක්ම පෞද්ගලික වශයෙන් පවුලක් සම්බන්ධව කරන ඔක්කොම වැඩ කටයුතු බොහෝ වෙලාවට සිදු වෙන්නේ කාන්තාවක් අතින්. ඒක ආසියාතික රටවලගේම යුරෝපීය රටවලටත් බොහෝ දලාට සමානයි. විශේෂයෙන්ම ආසියාතික රටවල කාන්තාව තමා පවුලක ප්‍රධාන අංගය වශයෙන් ඇය තමයි සියලුම් දේවල් කරන්නේ. ළමයි බලා ගැනීමේ සිට ගෙදරදොර සියලුම් වැඩ කටයුතු කරගෙන යන්නේ කාන්තාවක්. එතකොට ඒ හා සම්බන්ධව කාන්තාවකට අධ්‍යාපනයකින් ඉහළට යාමට සහ රැකියාවක් වශයෙන් ඉහළට යාමට ගොඩක් බාධාවල් වෙනවා. මොකද ඇයට වගකීමක් පවුල රැක බලා ගැනීම හා සම්බන්ධ. නමුත් දැන් අද වෙනකොට තත්ත්වයේ තියෙන්නේ දැන් අපි ගොඩක් වෙලාවට කතා කරනවා සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ගෝල්ස් එහෙම කියනවා. එක එක ජාත්‍යන්තර සංවිධාන මගින් එක එක නිර්ණායකයන් දාලා තියෙනවා කාන්තාව සහ පුරුෂයාගෙන් ඒගොල්ලන්ව එක සමාන තත්ත්වයකට ගේන්න ඕන. ඒ ගැට්ටියගේ අතර තියෙන බැරියර්ස් එහෙම නැත්නම් බාධාවල් දේවල් නැති කරලා ඒගොල්ලන්ව එක හා සමාන තත්ත්වයකට සලකන්න ඕනේ කියන එක. දැනට අපේ රටේ ගත්තොත් ලංකාව ගොඩක්ම නිදහස් අධ්‍යාපනයේ තියෙන රටක්. ඒ හින්දා සියලු මංශවර කාන්තාවට පුරුෂයන්ට ආදී සියලු මංශවල දෙනාට අධ්‍යාපනයේ අවස්ථාවල් ලැබිලා තියෙනවා. ඒගොල්ලන්ට ඕනෑම තලවලට යාමට අවශ්‍ය නිදහස් අධ්‍යාපනය ලබා දීලා තියෙනවා. ඒ වගේම ඕනෑම රැකියා අවස්ථාවකට යෑමේ හැකියාවක් තියෙනවා. එහෙම තියෙනවා වුණත් සමහර අංශවලින් බාධාවන් වෙනවා කාන්තාවකට, විශේෂයෙන්ම විද්‍යාත්මක හා ගණිතාංශවලින් ඉදිරියට යනකොට. මොකද ඒ වගේ අවස්ථාවලදී කාන්තාවන්ට ගොඩක් කාන්තාවන්ට හෝ පිරිමින් පාර්ශ්ව දෙකටම ඒ අංශවල රැකියාවලදී ගොඩට එයාලගේ කාලය වැය කරන්න වෙනවා තමන්ගේ රැකියාවේ දියුණුවට සහ තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට දියුණුවට. ඒතකොට විශේෂයෙන් කාන්තාවකට එවැනි දෙයකට යොමු වෙන අඩුයි ශ්‍රී ලංකාව තුලත්. ඉතින් ඒක තමයි ප්‍රධාන වශයෙන් තියෙන ප්‍රශ්නය කියලා මම නම් හිතන්නේ. මොකද පෞද්ගලිකව පවුල් සමබරව කරගැනීම සහ තමන්ගේ රැකියාව සමබරව කරගන්න කාන්තාව යොමු විය යුතුයි. එහෙම කරන්න
ඔදේශන්. එතකොට මට තවත් කරුණක් පිළිබඳ ඔබෙන් අහන්නට හිතෙනවා. ඔබත් දැන් මොරටු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හැදෑරුව කෙනෙක් හැටියට ඔබට මේ අත්දැකීමක් තිබෙන්න පුළුවන්. අපි බොහෝ විට මේ වෙනත් විද්‍යා ක්ෂේත්‍රයන් දැන් ජීව විද්‍යා ක්ෂේත්‍රය වගේ ගත්තොත් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ගත්තත් කාන්තා නියෝජනේ වැඩි මං හිතන්නේ ගොඩක්. නමුත් ඉංජිනේරු ශාස්ත්‍රය ගත්තාම අපි අහලා තියෙන විදිහට කාන්තා නියෝජනේ අඩුයි. දැන් මොනවාගේ තත්ත්වයක් තිබෙන්නේ දේශානි? ඔබ මොකද හිතන්නේ ගැන?
දැන් වෙනකොට නම් අපිට කියන්න පුළුවන් සාමාන්‍ය ඉංජිනේරු අංශවලට කාන්තාවන්ගේ යොමු වෙන ප්‍රවණතාව ඉතා වැඩි. උදාහරණයක් වශයෙන් මම මොටෝ විශ්වවිද්‍යාල නගර හා ග්‍රාම වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ. එහිදී බලනකොට අපේ ඩිපාර්ට්මන්ට් එකේ කාන්තාවන්ගේ ප්‍රතිශතය ඉතාම 30 ළඟයක තියෙනවා. 50%කට වඩා වැඩි ප්‍රතිශතයක් කාන්තාවන්ගේ සහභාගිත්වය තමයි දක්නට ලැබෙන්නේ. ඒකවලට විශේෂයෙන්ම අද වෙනකොට තරුණ පරම්පරාවේ කාන්තාවන් ගණිත විද්‍යාංශ වලට යොමු වෙන ප්‍රවණතාව ඉතාමත් වැඩි. ඒ වගේම සාමාන්‍ය පෙළ උසස් පෙළ වල ඉඳන්ම ඒ අංශ වලට යොමු කරවන සබ්ජෙක්ට්ස්, ඒ කියන්නේ විෂයමාලාවන් පද්ධතියට ඇතුළත් කරලා තියෙනවා. ඒවත් එක්කම ගොඩක් දුරට කාන්තාවන්ගේ සහයෝග සම්බන්ධතාවයේ ඉතාමත් ඉහළ ගයක් ගන්නවා.
ඔය එක්කම අපි දැනගන්න කැමතියි මේ කොරියාවේ පැවති විද්‍යා ඉංජිනේරු ශාස්ත්‍රයේ කාන්තාවන් එකතු වුණු මේ සමුළුවේදී මොන වගේ කරුණු පිළිබඳව අවධානය යොමු වුණේ කියලා දැනගන්න.
ලෝකයේ අතින් ගත්තම ගොඩක් වෙලාවට අපි කතා කරේ දැනට තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙකක් අපි හෙදි කතා කරා. එකක් තමයි ෆියුචර් ඇන්ඩ් ෆුඩ් කියන එක. ඒ කියන්නේ ෆුඩ් ඉන්සිකියුරිටි එක කොච්චර දුරට ලෝකයේ ආහාර හිඟය ගැන කතා වෙනවද, මේ ආහාර හිඟය කොච්චර දුරට එක එක රටවල් වලට බලපාලා තියෙනවද, ඒ වගේම ඒ ආහාර හිඟය වළක්වා ගන්න මොන හරි ක්‍රමවේදයන් අනුගමනය කරනවාද. ඊට අමතරව අපි කතා කරා ෆියුචර් ඇන්ඩ් ජෙන්ඩර් ඉක්වලිටි, එහෙම නැත්නම් වර්ක් ලයිෆ් බැලන්ස් කියන ටොපි මාතෘකාව අපි කතා කරා. ඒකදී අපි කතා කරේ කාන්තාව පුරුෂයන් අතර තියෙන පරතරය කොහොමද අඩු කරන්නේ, ඒ කට්ටිය කොහොමද එයාලගේ රැකියාව සහ පෞද්ගලික ජීවිතයේ දෙක සම්බන්ධතාවයකින් යුක්තව ගොඩනගාගෙන යන්නේ කියන එක තමයි අපි හෙදි කතා කරේ. කියන්නේ ගොඩක් අපි රටවල් 20ක් විතර සහභාගී වුණා. ඒ රටවල් 20 අතරින් අපි කතා කරපු දේවල් වලින් ගොඩක් අයගේ අදහස වුණේ කාන්තාවන්ට සමතන ලැබිය යුතුයි පුරුෂයාට වගේම. කාන්තාව කියන කෙනා ගොඩක් ශක්තිමත්, එයා පෞල් ජීවිතේ ඒ විදිහටම පවත්වාගෙන යන අතර තමන්ගේ රැකියාව සහ ආර්ථිකයක දියුණුවට වඩාත්ම සහයෝගිතාවයක් දක්වන පුද්ගලෙ. ඒ අයට අවශ්‍ය කරන නීතිමය වශයෙන්ම, පාරිසරික වශයෙන්ම, සමාජීය වශයෙන්ම රෙගුලේෂන්ස් එහෙම නැත්නම් එයාලට ක්‍රියාත්මක කරන්න ඕන කියන එක ඒ ගොඩක් රටවල් වලින් ආවා.
අවදේශණිය අවසාන වශයෙන් අපි කැමති දැනගන්න මේ විද්‍යාව සහ ඉංජිනේරු ශාස්ත්‍රයේ කාන්තාවන් වෙත ඔබට දෙන්නට පුළුවන් පණිවිඩය මොකක්ද?
ඇත්තටම මට කියන්න තියෙන්නේ ගොඩක් කාන්තාව කියන කෙනා විශේෂ කෙනෙක්. එයාට ගොඩක් හැකියාවන් තියෙනවා. ඒක එයාට ගොඩක් කැපකිරීම කරන්න පුළුවන්, එයාට දරා ගැනීම කරන්න පුළුවන් විශේෂ හැකියාවන්ගෙන් යුක්ත කෙනෙක්. නව අදහස් ඇති කරන්න රටක ආර්ථික වශයෙන් දියුණු වෙන්න නම් කාන්තාව කියන කෙනාව හලලා, කියන්නේ අතහැරලා දාලා යන්න බෑ. එයාවත් ඒ මාර්ගයට යොමු කරගෙන එයාවත් ඉස්සරහට අරගෙන යන්න ඕනේ රටක් දියුණු වෙන්න නම්. ඒක දැන් උදාහරණයක් විදිහට ගත්තොත් 2018 වර්ෂයේ වෙනකොට 14%කටත් වැඩි ප්‍රමාණයක් STEM jobs, එහෙම නැත්නම් අපි කියනවා සයන්ස්, ටෙක්නොලොජි, ඉංජිනේරින්, මැතමැටික්ස් යන සෙක්ෂන් හතරෙන්ම ජොබ් රැකියා අවස්ථාවන් 14%කටත් වැඩි ප්‍රමාණයක් උත්පාදනය වෙනවා කියලා කියනවා. ඒකට කාන්තාව කියන කෙනාට ගොඩක් ලොකු විශේෂ ස්ථානයක් එතනදී හිමි වෙනවා. මොකද දැන් වෙනකොට කාන්තා ප්‍රතිශතයේ ඉතාම 30 ළඟයක් ගන්නවා රටක. එතකොට එයාලා ගාව තියෙනවා නව අදහස්, එයාලට නව හැකියාවන් තියෙනවා. ඒ හැකියාවන් උපයෝගී කරගෙන යන්න ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම කාන්තාවක් වශයෙන් මට කියන්න තියෙනවා අපි ඉස්සරහට යන අනාගත පරම්පරාවට දැනුම වර්ධනය කරලා ඒ කට්ටියගේ හැකියාවන් වර්ධනය කරලා ඉස්සරහට එන හැකියා උත්පාදන අවස්ථාවන් වලට එයාලව යොදා ගන්න ඕනේ. අපේ ජීවිතය, පෞද්ගලික ජීවිතය, රැකියා ජීවිතය, අධ්‍යාපන ජීවිතය යන තුනම සමබරව පවත්වාගෙන යෑමේ හැකියාවක් පවතින්න ඕනේ කාන්තාවන්ට. ඒ හැකියාවන් වර්ධනය කරන්න පුළුවන් එක එක නව ක්‍රියාමාර්ග තියෙනවා. ඒ දේවල් වලින් ලීඩර්ෂිප්, එහෙම නැත්නම් ලීඩර්ෂිප් ස්කිල්ස් වගේ අපේ එක එක හැකියාවන් දියුණු කරගෙන අපිට ඒ අදාළ ස්ථානය කරා යන්න පුළුවන් වෙන්න ඕනේ.
ශ්‍රී ලංකාවේ Women in Science and Engineering පදනම වෙනුවෙන් දේශානි හේරත් සමග තමයි අපි මේ කතා බහ කළේ. දේශානි, අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා SBS සිංහල වැඩසටහනට සම්බන්ධ වීම පිළිබඳව.
ස්තුතියි.